මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නමක ශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අචරිත්වා බ්‍රහ්මචරියං අලන්ධායොබ්බනේ ධනං. සෙන්ති චාපාති ඛීනාව පුරාණානි අනුත්තුනන්ති. සදහවත් පින්වතුනි, ප්‍රමාදයට තැනදීම ගිහියාගේ වගේම පැවිද්දාගේත් පරිහානියට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ අපට නිතර මතක් කර දෙනවා. කළ යුතු වෙලාවට නොකිරීමත් අතපසු කිරීමත් සාමාන්‍යයෙන් ප්‍රමාදයේ හැටියට සැලකෙනවා. ප්‍රමාදයට යටවුණු පුද්ගලයාට අන්තිමට ඉතුරු වෙන්නේ පසුතැවිල්ල විතරයි. මේ කාරණේ ඊ타මත්ම සිත්කාවදීන අන්දමින් ඉදිරිපත් කළ ගාථා දෙකකුයි අද මේ මාතෘකා වශයෙන් මේ පින්නතුන්ට ප්‍රකාශ කරන්නේ. මේ ගාථා දෙක බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ බරණැස ඉසිපතනයේදී මහාධන සිටුවරයාගේ පුත්‍රයා අරමුණු කරගෙනයි. ඒ සිටුපුත්‍රයා අසූ කුලක් ධනය ඇති සිටු කුලයක උත්පත්තිය ලැබුවා. මව්පියන් කල්පනා කළා මේ තරම් ධනය තියෙන නිසා මේ අපේ පුතාට අමුතුවෙන් ධනය රැස් කිරීමේ අවශ්‍යතාවක් නැහැ, තිබෙන ධනය පරිභෝග කිරීම පමණයි තියෙන්නේ. එහෙම හිතලා අමුතු ශිල්ප ශාස්ත්‍රයක් ඉගැන්නුවේ නැහැ. ඉගැන්නුවේ ගීතවාදිතය, සංගීතයත් වාදනය කරන හැටි ඒකත් පමණයි ඉගැන්නුවේ විනෝද මාර්ග වශයෙන්. ඒ වගේම එනුවර හිටියා තවත් ඒ වගේම අසූ කුලක් ධනය ඇති සිටු පවුලක්. ඒ පවුලේ දියණියක් උපන්නා. ඇයටත් මව්පියන් ඉගැන්නුවේ නැටුම් ගැයුම් පමණයි. ඉතින් නිසි කාලයේදී මේ දෙදෙනා ආවාහ විවාහ වශයෙන් සම්බන්ධ වුණා. එහෙම ජීවත් වෙන අතරේ ඒ සිටු පුත්‍රයා දවසට 3 වරක් රාජසේවය පිණිස රජමැදුරට යනවා. ඒ නගරයේ සිටින, දැන් ඒ කාලයේ යෙදුනා ධූර්ත කියන වචනයක්, ධූර්තයන් කියලා ඒ අතීතයේ යෙදෙන වචනය බොහෝ විට ඔය දුරාචාරවල යෙදෙන මත් පැනට, සූදුවට, ස්ත්‍රීන් ඇසුරු කිරීමට ලොල්ව ජීවත් වෙන අයට යෙදෙන වචනයක් ධූර්තය කියන එක. මේ සුරාසොඬ ධූර්තයන් එකතු වෙලා සාකච්ඡා කරනවා, අපිට මේ සිටු පුත්‍රයාට මත් පැන පුරුදු කරොත් අපේ වැඩ කටයුතු බොහොම පහසු වෙනවා කියලා හිතලා ඒ අය කලේ ඒ මත් පැනත් සමගම කට ගැසුම් වශයෙන් තිබෙන ඒ බැදපු මාංශ, ලුණු හකුරු ආදියක් ඉනේ බැඳගෙන ඇවිල්ලා පාරායිනේ ඉඳගෙන ඒ සිටු පුත්‍රයා රජමැදුරේ ඉඳලා එන වෙලාව බලාගෙන ඒවා අනුභව කරමින් සුරා බොමින් කියනවා, ස්වාමීනි සිටු පුත්‍රයාණෙනි, ඔබතුමන් අවුරුදු 100ක් ජීවත් වේවා, ඔබතුමන් නිසායි අපට මේ කන්න බොන්න හැකියාව ලැබිලා තියෙන්නේ කියලා. මේ විදිහට ආශිර්වාද කරනකොට මේ සිටු පුත්‍රයා අහනවා පිටිපස්සෙන් ආපු උපස්ථායකයාගෙන්, මේ අය මොනවද මේ බොන්නේ කියලා. එක්තරා පාන වර්ගයක් කියලා කිව්වා. එතකොට අහනවා ඒක හොඳ ප්‍රියමනාප දෙයක්ද කියලා. මොනවා කියනවද ස්වාමීනි, මේ ලෝකේ, මේ ජීව ලෝකේ ඊට සමාන කරන්න පානයක් නැත කියලා අර මිනිහයත් කිව්වා. ඉතින් එහෙනම් මාත් ඒ විදිහ ඒකක් ටිකක් බොන්න ඕන කියලා ටික ටික ගෙන්නවලා බොන්න පටන් ගත්තා. ඒ පුරුද්ද ඇති වෙන බව දැනගත්තු හැටි අර ධූර්තයෝ ඇවිල්ලා තමයි පිරිස පිරිවරා ගත්තා. පිරිවරාගෙන ඔන්න එදා ඉඳලා පරිහානිය පටන් ගත්තා. මේ සිටු පුත්‍රයාත් ඒ ඇත් එක්ක මත් පැන් බොමින් විනෝද වෙන අතරේ ඒ අවශ්‍ය දේවල්, ඒ අවශ්‍ය දේවල් පමණටත් වඩා සුඛෝභෝගී දේවල් වියපැහැදම් කරලා ගෙන්වන්න පටන් ගත්තා. ඒ වගේම අහවලා නාට්‍යයට දක්ෂයි, අහවලා සූදුවට දක්ෂයි කියලා එයට තෑගි බෝගත් දෙන්න පටන් ගත්තා 100,000 ගණන්. කොහොමම සිහි කල්පනාවකුත් නැතිව ධනය වියපැහැදම් කිරීමෙන් වැඩි කලක් යන්න කලින් අර 80 කෝටියක් ධනය අවසන් වුණා. ඒ බව ඒ අය කැමියා කියනකොට කිව්වා ඒ ධනය ඉවරයි කියලා. එයි මගේ භාර්යාවට තියෙන 80 කෝටියක් තියෙනවාද කියලා. ඒකත් ඒ විදිහටම අර විදිහට වේදන් කළා, විනාශ කරා. ඊළඟට කෙත් වතු යන්න ආදියත්, ගෙදර තියෙන බඩු භාණ්ඩ ආදියත් වියපැහැදම් කරලා බොන්න විනෝද වෙන්න පටන් ගත්තා. මේ අතරේ මේ අය වයෝවෘද්ධ අවස්ථාවට පත් වෙනකොට ඒ ගේ සිටු මැදුර මිලයට ගත්තු අය මේ අය ගෙදරින් පැන්නුවා. ඉතින් මේ දෙන්නා වෙන අයගේ ගෙයක පිටියක් ළඟ මඩුවක් වගේ ගහගෙන ජීවත් වෙන්න පටන් ගත්තා හිඟා කමින්. එහෙම හිඟා කමින් යන අතරේ එක දවසක් දා සංඝයා වහන්සේලාගේ දානශාලා ළඟට ගියාම ඒ ඉඳුල්පත් කන්න කුඩා සාමණේරයන් වහන්සේලා ඉඳුල්පත් දෙනවා දැකලා බුදුරජාණන් වහන්සේ මන්ද සිනහාවක් පහළ කළා. එතකොට ආනන්ද රහණන් වහන්සේ ඒකට හේතු ඇහුවාම බුදුරජාණන් වහන්සේ කියනවා, මේ පේනව නේද, මේ සිටානන් මුල් වයසේදීම යම් කිසි කර්මාන්තයක නිසියාකාරයේ ධනෙ දුවනං මේ නගරයේ ප්‍රධාන සිටුවරය වෙන්න තිබුණා. ඒ වගේම ඒ ධනෙ අතහැරලා පැවිදි වුණා නම් රහත් වෙන්න පුණ්‍ය ශක්තිය තිබුණා, උපනිෂදේ සම්පත්තිය තිබුණා. ඒ වගේම මේ භාර්යාවට සිටු දුවට අනාගාමි වෙන්න හැකියාව තිබුණා. මධ්‍යම වයසේදී ඒ පියවර ගත්ත නම් නික්ඛම්මිය සම්පූර්ණ කළා නම් ඒ සිටු පුත්‍රයාට අනාගාමි වෙන්න තිබුණා, භාර්යාවට සකදාගාමි වෙන්න තිබුණා. පස්චිම වයසේ මහලු වයසේදී හෝ ධනය පිළිබඳව හරියාකාර කර්මාන්ත ආදී දන් උනන්දු වුණා නම් තුන්වෙනි සිටුවරය වෙන්න තිබුණා. මහණ වුණා නම් සකදාගාමි වෙන්න තිබුණා, භාර්යාවට සෝවාන් වෙන්න තිබුණා කියලා ඒ විදිහට දෙපැත්තේම ලෞකික ලෝකෝත්තර දෙපැත්තේම තිබුණු ඒ පුණ්‍ය ශක්තිය නසාගත්තයි කියන අදහස ඇදීමින් මෙන්න මේ ගාථා දෙකේ අවස්ථාවේ වදාළ බවයි කියවෙන්නේ. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං ජින්න කොංචාව ඡායන්ති කීන මච්ඡේව පල්ලලේ. බ්‍රහ්මචර්ය වාසය නොඇස, ඒ කියන්නේ ශාසන බ්‍රහ්මචර්යාව පුරන්නේ නැතිව ඊළඟට අලද්ධා යොබ්බනේ දනං තරුණ වයසේදී ධනය රැස් නොකොට ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. මසුන් අවසන් වුණු දිය කඩිත්තක ඉඳගෙන සුසුම්ලන එහෙම නැත්නම් ඒ තැවෙන මහලු වයසටපත් කොස්වහාලීනියන් වගේ කෙනෙකුට තැවෙන්න වෙනවයි කියන අදහසයි මුල් ගාථාවේ. ඊළඟ ගාථාවත් ඊට බොහෝ දුරට සමානයි. අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්ධා යොබ්බනේ ධනං බ්‍රහ්මචර්ය වාසය නොවැස තරුණ කාලයේදී ධනය නොලබා පෙන්ති චාපාති කිත්තාව පුරාණානි අනුත්තුණ. එතන දෙන උපමාව දැන් ඔය දුන්නකින් විදිනකොට ඒ දුණු දිය ටිකෙන් ටික බුරුල් වෙනවා, ලිහිල් වෙනවා. හුඟක් ඊතල විදීම තුලින් අන්තිමට ඒ දුන්නේ ශක්තිය නැති වෙලා යනවා. අන්න ඒ උපමාවයි මෙතන දෙන්නේ. ඒ වගේ පමණට වැඩිය විදීම තුලින් අබල දුබල වුණු දුන්නක් වගේ ඒ තැනැත්තන්ට සෙන්ති චාපාති කිත්තාව පුරාණානි අනුත්තුණං. අතීතය ගැන පසුතැවිමින් අතීතයේදී නම් අපිට මෙන්න මෙහෙම මෙහෙම දැන් දුන්න හිතනවනම් මට ඉස්සර නම් මේ හුඟක් ඈතට විදින්න ශක්තිය තිබුණා. ඒ වගේ තැවෙන පුද්ගලයා අනේ දැන් ඉස්සර නම් අපි හොඳට කෑවා බිව්වා දැන් මෙහෙමයි කියලා අනේ පසුතැවෙන අදහසයි එතන ප්‍රකාශ කළේ ගාථාවෙන්. මෙන්න මේ කථාන්තරයත් ගාථාවත් ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ අන්නර කළ යුත්ත ගිහි ජීවිතයේ වශයෙන් බලනකොට ඒ තමන්ගේ ජීවිතය ගෙන යාමට උපකාර වන ආදායම් පක්ෂයේ පමණක් ගැන බලන්නේ නැතුව ආදායම් පක්ෂය වගේම වියදම් පක්ෂයත් ගැන කාරණා දෙක හරියට සංසන්දනය කළ ජීවත් වීමේ වටිනාකමයි. ඊළඟට පැවිදි බව ගැන හිතනවා නම් අන්න අර වගේ නාෂ්ක්‍රම්‍ය සම්පූර්ණ කර ගැනීමයි. එතකොට මේ දෙකේම පමා වුණු කාරණේයි මෙතන මේ කථාන්තරයෙන් පේන්නේ. විශේෂයෙන්ම දැන් මෙතන ඒ සිටු පුත්‍රයා පිළිබඳ කථාන්තරය තුළින් අපට පේනවා එවයි ආදීනව රාශියක් අර මව්පියන් තමන්ගේ දරුවන්ට ඉගැන්විය යුතු ජීවත් වීමට උපකාර වන ශාස්ත්‍ර නොඉගැන්වීමේ ආදීනව එක පැත්තකින් ඒ ධනය භුක්ති විඳීම ගැන පමණක් ඉගැන්නුවා. ඊළඟට විනෝද මාර්ග පමණක් ඉගැන්නුවා. ඊළඟට මේ සිටු පුත්‍රයා අර සුරාලෝලයින්ගේ ඒ සමාගමට එකතු වෙලා පාප මිත්‍ර සේවනයට වැටිලා ඒ සූදුවටත් ඒ පැත්තටත් යොමු වෙලා ජීවත් වීම නිසා විශාල පරිහානියකට පත් වුණු ආකාරය අපිට මේ කථාන්තරයෙන් පේනවා. ගිහි පින්වතාගේ ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට ඒ අර කියාපු පරිහානි පක්ෂය ඉවත් කරලා දියුණුවේ මාර්ග සලසා ගැනීමට බුදුරජාන් වහන්සේ සූත්‍ර දේශනා රාශියක් දේශනා කළ තියෙන අවස්ථානුකූලව මේ පින්වතුන් කොතිකුත් ඒවත් අහලත් ඇති. වඩාත්ම ප්‍රකට සූත්‍ර දේශනාවක් තමයි අර ව්‍යග්ගපජ්ජ සූත්‍රය කියලා හඳුන්වන බුදුරජාන් වහන්සේ කෝලිය නගරයේ කෝලිය දේශයේ වාසය කරන අවස්ථාවේ කක්කරපත්ත නැමැති නියම් ගමේ ඒ දීඝජානු කියන කෝලිය පුත්‍රයා ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට දෙන පිළිතුර වශයෙන් බුදුරජාන් වහන්සේ ඊතර දීර්ඝ දේශනාවක් කළ ගිහි පින්නතුන්ට එදිනදා ජීවිතයේ උපකාර වන අන්ද මේක. ඒ දීඝජානු කෝලිය පුත්‍රයා ආරාධනා කළෙත් මේ විදියටයි. භාග්‍යවතුන් වහන්ස අපි කාමභෝගී ගිහියන් අමුදරුවන් සහිතේ ගිහිගෙයි වාසය කරනවා, කසී සළු දරනවා, මල්ගඳ විලවුන් පාවිච්චි කරනවා. අපට අපේ ජීවිතය තුළ මෙලව දියුණුවත් පරලොව දියුණුවත් සලසා ගැනීමට සුදුසු ධර්මයක් දේශනා කරන්න කියලා ආරාධනා කළේ. පළමුවෙනු බුදුරජාන් වහන්සේ මෙලව දියුණුවට උපකාර වන කාරණා එකින් එක ඉදිරිපත් කළා. ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කළ කාරණා හතර තමයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට නම් උත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිතා කියන ඒ ධර්ම හතර සම්පූර්ණ කළ යුතු බව. උත්තාන සම්පදා නමින් හැඳින්වෙන්නේ උත්තාන වීරය කියලා කියන්නේ නොපසුබට වීරයයි. ගිහි පින්වතෙක් ජීවිතය ගෙන යන අතරේ ඉදිරිපත් වෙන වගකීම් රාශිය ගැන කල්පනා කරලා උත්තාන වීරයන් යුතුව අලසකම ඉවත් කරලා ඒ සඳහන් වෙන්නේ මෙහෙමයි. යම් කුල පුත්‍රයෙක් යම් රැකියාවක් කරනවා නම් ගොවිතැන්, වෙළෙහෙළඳාම්, ගව පාලන, රාජ්‍ය සේවා, ප්‍රශාස්ත්‍ර ශිල්ප ආදිය ඒ හැම එකක් පිළිබඳව දක්ෂ විය යුතුයි, අලස නොවිය යුතුයි. ඒ වගේම තමන් කරන ව්‍යාපාරය හෝ හැකියාව පිළිබඳ දියුණුවේ මාර්ග ගැන නිතර විමසා බැලීමට හැකියාව තිබෙන්න ඕන. තමන් ඒ කටයුතු කරනවා වගේම කාර්යශූර වෙනවා වගේම සංවිධායක ශක්තියක් ඇති පුද්ගලයෙක් වෙන්න ඕන. අන්න ඒ කාරණා එතකොට ගිහි ජීවිතයට අදාළ හැටියට දක්වලා තියෙනවා. අර කියාපු උත්තාන වීරයට උත්තාන සම්පත්තිය ඇති කර ගැනීමට. ඉතින් ඒ විදිහට උත්හාන වීරය ඇති කරගෙන දෑතේ හයියෙන් දහඩිය මහන්සියෙන් ධාර්මිකව ධනෙ පියාගත යුතු බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ. කොයි කොයි ආකාරයෙන් හරි අධාර්මිකව කරන එකක් නෙවෙයි, වංචනික වශයෙන් නෙවෙයි, ධාඩිය මාංශයෙන් ස්වශක්තියෙන් ඒ කළ යුතු බවයි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ විදිහට රැස් කරගත්තු භෝගය පිළිබඳ ආරක්ෂා සංවිධානයත් දන යුතු බව බුදු පියාණන් වහන්සේ මතක් කර දෙනවා. ඉතින් ආරක්ෂාව හැටියට ඒ කාලේ දක්වන්නේ මේ තමන් මේ රැස් කරගත්තු ධනය රාජසන්තක නොවන ආකාරයට, හොරුන්ට අයිති නොවන ආකාරයට, හොරුන් පැහැර නොගන්න ආකාරයට, ගින්නට ජලයට එහෙම අහුවෙලා විනාශ නොවන ආකාරයට ඒවා ආරක්ෂා කර ගැනීමයි, අප්‍රිය දායාදකරුවන්ට හිමි නොවන ආකාරයට ඒ ආරක්ෂා කර ගැනීම ආරක්ක සම්පදා කියලා කියනවා. ඊළඟට එතන කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ ඒ වගේම ගිහි පින්වතා උත්සාහවත් යුතුයි පාප මිත්‍ර සේවනය අතහැරලා කල්යාණ මිත්‍ර සේවනයක් ඇති කර ගැනීමට. කල්යාණ මිත්‍රයින් හැටියට එතන හඳුන්වන්නේ ඒ තමන් වාසය කරන ගම්මානයක හෝ නියම් ගමක තරුණ හෝ මහලු අය ඉන්නවා නම් තමන්ට වඩා ශීලයෙන් උසස් ගිහට අයිති ශීලය ආරක්ෂා කරන, ඒ වගේම සද්ධාව, සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, පඤ්ඤා සම්පත්තිය කියලා කෙනේ ගුණ ධර්ම අතින් දියුණු අය, අන්න එබඳු අය අසුරු කළ යුතුයි, ඔවුන් සමග සාකච්ඡා කළ යුතුයි. ඔවුන්ගේ ඒ සද්ධා, සීල, ත්‍යාග, පඤ්ඤා කියලා ගුණ ධර්ම පිළිබඳව තමනුත් හික්මිය යුතුයි ආදර්ශයට ගෙන කියලා ඒ විදිහට කල්යාණ මිත්‍රතාවේ ඒ කියන අංගය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට සමජීවිකතාව කියලා කියන එකෙන් දක්වන්නේ අයවැය පක්ෂයේ දෙපැත්ත පිළිබඳව කල්පනාකාරීව කටයුතු කළ යුතු බවයි. ඒකට දෙන උපමාව යම්කිසි කෙනෙක් තරාදියක් අතට අරගෙන තරාදියේ තට්ටුව දෙක මෙන්න මේ තරම් දෙයක් දැම්ම හැටිය මේ තට්ටුව පහළට යනවා කියලා හොඳ ස්ටෙවිල්ලෙන් සිටිනා වගේ තමන්ගේ අය පිළිබඳවත් හොඳ අවබෝධයක් ඇතිව විය පැහැදම් වෙන ඒ පැත්ත ගැනත් හරියට හිතලා සමව කිරා බලලා වගේ ඒ අයවැය පිළිබඳ පාලනයක් කළ යුතු බවයි. එහෙම නැතුව ඒ ඊළඟට දක්වනවා ඇතම් කෙනෙක් ආදායමට වඩා ඉහලින් වියදම් පක්ෂය වැඩින ආකාරයට සුඛෝභෝගී ජීවිතයක් ගත කළොත් ඒක දකින මිනිසෙන් කියාවිය අර දිඹුල් ගෙඩි කන්නෙක් වගේ මේ තැනැත්තා ජීවත් වෙන්නේ කියලා ඒ උපමාවෙන් හඳුන්වන්නේ. දැන් ඇතම් කෙනෙක් දිඹුල් දහක දිඹුල් ගෙඩි පැහිලා තියෙනව දැකලා ගහ හොලවනවා. එතකොට ලා ඒවයි, මෝරච්ච ඒවයි, ඉදිච්ච ඒවයි ඔක්කොම වැටෙනවා. ඉදිච්ච ඒවා විතරයි පරිභෝගයට ගන්න, අනිත් හරිය අපතේ යනවා. අන්න ඒ උපමාවයි දිඹුල් ගෙඩි කන්නෙක් වගේ මේ තමන්ගේ දේපල වස්තුව ආබාසිනිය කරනවා කියන එකයි ඒ චෝදනාව වෙන්න පුළුවන් අර විදිහට ජීවත් වෙනවා. ඊළඟට ඇතන් තවත් කෙනෙක් ලැබෙන ආදායම හුඟත්තියෙදී ලෝභකමට, මසුරුකමට නොකානුබී ජීවත් වෙනවා නම් ඒ තැනැත්තා පිළිබඳ සමාජයේ රාවයක් යනවා. හාමතේ මැරෙන කෙනෙක් කියලා, නොකානුබී මැරෙන කෙනෙක් කියලා. ඒක නිසා ඒ දෙපැත්තේම, ඒ අන්ත දෙකටම යන්නේ නැතුව අර විදිහට කිරා බලලා ක්‍රමවත් තමන්ගේ අයවැය පිළිබඳ අවබෝධයකින් යුතුව ජීවත් විය යුතු බව එතන සඳහන් වෙන්නේ. ඊළඟට කවුදුරටත් දක්වනවා ඒ විදිහට රැස් කරගත්තු භෝග සම්පත්තිය ඇතිව ජීවත් වෙන අතරේ කෙනෙකුට පරිහානි දොරටු උදා වෙන ආකාරය අපාය මුඛ නමින් දක්වනවා. එතන අපාය කියලා කියන්නේ ඔය අපි දක්වන නෑ නරකාදී අපාය නෙවෙයි, මෙතන කියන්නේ තමන්ගේ භෝග හානිවන ක්‍රම හැටියට දක්වන්නේ. අන්න අර දැන් මේ කතාවෙත් කියවුණු ආකාරයට ඉත්‍ත්‍යදුත්ත, සුරාදුත්ත, අක්ඛදුත්ත, පාපමිත්තතා කියන අන්නේ කාරණා හතරයි. ස්ත්‍රී දූර්තයෙක් වෙලා දුරාචාරයෙන් ජීවිතය ගත කරනවා නම්, ඒ වගේම සුරාදුර්තයෙක් වෙලා දැන් මේ කාලේ වචනෙන් කියනවා නම් සල්ලාලකම, බියබදුකම්, සූදුවන්තුකම, ওই විදිහට සමාජයේ වචන යෙදෙන්නේ. අන්න ඒ වගේ සූදුවට ඊළඟට පාප මිත්‍රයින් ඇසුරු කිරීම. ওই කාරණා හතරයි දක්වන්නේ. ඒ අර අපාය මුඛ කියලා කියන තමන්ගේ පරිහානියට දොරටු හැටියට. ඒකටත් බුදු පියාණන් වහන්සේ උපමාවක් දක්වනවා. යම් කිසි විශාල පොකුණක් තියෙනවා. යම් කෙනෙක් ඒ පොකුණේ වතුර එන දොරටු වහලා වතුර නික්මෙන සොරව ඒවා ඇරලා තබනවා නම් වැස්සත් හරියට වහින්නේ නැත්නම් ඉක්මනින්ම ඒ පොකුණ වියලිලා යනවා. ඒ වගේ අර කියාපු අපාය දොරටු විවෘත කරලා ඒ අප්‍රමාදයට වැටලා ජීවත් වුණොත් ඉක්මනින්ම ඒ තැනැත්තාගේ පරිහානිය සිද්ධ වෙන බව. ඊළඟට දක්වනවා ආය මුඛ නමින්. ඒ කියන්නේ ලබාගත්තු භෝගය දියුණු වෙන, එව නැත්නම් ආරක්ෂා වෙලා දියුණු වෙන වීමට හේතු වෙන කාරණා හතර. ඇත්ත වශයෙන් ඒ වාර කලින් කියාපු ඒවා ඒවායින් වෙන්වීමමයි. න ඉත්‍ත්‍යදුත්තෝ, න සුරාදුත්තෝ, න අක්ඛදුත්තෝ. ත්‍රිවිනී කාරණය, කල්යාණ මිත්තෝ, කල්යාණ මිත්තතාව, එතකොට මුල් කාරණා වශයෙන් දක්වන්නේ අර කියාපු ස්ත්‍රී දූත බව, සුරා දූර්ත බව, අක්ක දූර්ත බව කියන මේ සූදුවට යොමු වීම කියන කාරණාවලින් ඉවත් වීමයි. ඒකම තමන්ගේ භෝගයන් ආරක්ෂා වීමට හේතු වෙනවා. හතර වෙනවා කියන්නේ අන්න අර කල්යාණ මිත්‍රතාව. කල්යාණ මිත්‍රයින් සමග ඒ කල්යාණ මිත්‍රතාව අර සද්ධා සීල ආදී ඒ ගුණ ධර්ම තමන් තුලත් ඇති කර ගැනීමයි. ඒ කල්යාණ මිත්‍රයින් අනුව ඔන්න ඔය විදිහට තමන්ගේ දියුණුවට හේතු වෙන කාරණා පරිහානි දොරටු පෙන්නමින් අනිත් පැත්තට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ දිග්ඥාන කෝලිය පුත්‍රයාට පිළිතුරු වශයෙන් ඇත්ත වශයෙන්ම මේ කෝලිය පුත්‍රයා ඇමතුවේ බුදුරජාණන් වහන්සේ ඒ තැනත්තාගේ වංශ නාමයෙන් ව්‍යග්ගපජ්ජ කියන නමින්. ඒකයි ඒක ව්‍යග්ගපජ්ජ සූත්‍රය කියලා කියන්නේ. ව්‍යග්ගපජ්ජ කියලා වංශ නාමයෙන් හැඳින්වුවේ ව්‍යග්ගපජ්ජ කියලා අමතලා. ඊළඟට ඔන්න සම්පරායිත කියලා කියන්නේ පරලෝසුව, පරලෝහිත සුව පිළිබඳව. එතකොට මෙලවහිත සුව පිළිබඳව ඔය ටික ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ පරලෝහිත සුව පිළිබඳව ප්‍රකාශ කළේ කෙනෙකුට පරලොවට හිත සුව වශයෙන් සිටින්නේ අන්න අර කියාපු සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඡාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය කියන කාරණාමයි. ඒවා සවිස්තරව දක්වන එතන ශ්‍රද්ධාව හැටියට එතන හඳුන්වන්නේ. කෙටියෙන් කියතොත් තථාගතයන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳව ශ්‍රද්ධාව ඇති කර ගැනීම විශ්වාස කිරීමයි. අර ඉතිපිසෝ පාඨයෙන් ප්‍රකාශ වන ඒ නවගුණය පිළිබඳව පිරිසිදු ශ්‍රද්ධාවයි එතන සද්ධා සම්පත්තිය හැටියට කියන්නේ. ඊනාට ශීල සම්පත්තිය වශයෙන් දක්වන්නේ ඉහියාගේ නිත්‍ය ශීලයේ වශයෙන් සැලකෙන පංචශීලයයි, ප්‍රාණඝාත ආදී ඒ ප්‍රාණඝාත අදත්තා දාන ආදී ඒ වයින් වැළකී සිටීම ශීල සම්පත්තිය. ඊළඟට ත්‍යාග සම්පත්තිය හැටියට දක්වන්නේ ඉහි පින්වතෙක් පිළිබඳව බොහෝ විට දක්වනවා පහ වූ මසුරු මල ඇතිව, ඒ කියන්නේ මසුරු මල කියන මල කඩෙන් තොරව ගිහිගෙයි වාසය කරනවා, ත්‍යාගශීලීව නිතර පරිත්‍යාග කිරීමට සැදී පැහැදීගත් අතකින් සිතකින් යුක්තව, ඊළඟට ඒ වගේම යාචකයින්ට තමන් ළඟට එන්න ඉඩ හරිමින් දාන සංවිභාගයේ දන් බෙදා දීමේ දක්ෂේක්ව ජීවත් වීමයි මේ පදමාලාව දක්වනවා. අර ත්‍යාග සම්පත්තිය පිළිබඳව අතහැරීම, අතහැරීමත් පුරුදු කළ යුතු හැටියට දක්වනවා. මොකද මසුරු සිත ඇති පුද්ගලයාට ගිහි ජීවිතයේ සතුටකින් ජීවත් වෙන්න බෑ. අතහැරීමේ ශක්තියත් බොහෝ විට උපකාර වෙනවා. තමන්ගේ යමක් අතහැරි නැති වුණු අවස්ථාවේ සිත සකස් කර ගැනීමටත් ත්‍යාග සම්පත්තිය උපකාර වෙනවා. ඊළඟට ඒ වගේම කල්යාණ මිත්‍රතාව හැටියට දක්වන්නේ අන්න අර සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඡාග සම්පත්තිය, පඤ්ඤා සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය වශයෙන් දක්වන්නේ ප්‍රඥාව විදර්ශනාවට යොමු වෙන විදිය ප්‍රඥාවක්. ලෝකයේ ඇතිවීම නැතිවීම ස්වභාවය විනිවිද දක්නා විදිය ප්‍රඥාවක්. ඇත්ත වශයෙන් ගිහි ජීවිතයේ ගිහි පින්වතා පවා ධර්මානුකූලව ජීවත් වෙමින් ඒ තමන්ට ඉදිරිපත් වෙන අපි හිතමු අෂ්ටලෝක ධර්ම ආදිය තුලින් අන්න අර කියාපු අනිත්‍යතා ධර්මය, ඇතිවීම නැතිවීම ස්වභාවය පිළිබඳව අවබෝධය ලබා ගැනීමයි ඒ ගිහියාට පවා ප්‍රඥාව දියුණු වීමට හේතු වෙන්නේ. ඒකයි අපිට හිතා ගන්න තියෙන්නේ. ගැඹුරු විදර්ශනාවක් නුනත් ඒ තමන්ට ඉදිරිපත් වෙන කාරණා ආශ්‍රේ ප්‍රඥාවන්ත වීම නම් අන්න අර කියාපු ඇතිවීම නැතිවීම අනිත්‍යතාව දැකීමයි. ඔය විදිහට ඒ බුදු පියාණන් වහන්සේ පරලෝහිත පිළිබඳව, පරලෝසිය කියන්නේ ඒ ඒ ගුණ සම්පatti දිනු කරගත්තොත් ඒ තැනැත්තාට පරලෝවදී සුගති තත්වයටපත් වෙන්න පුළුවන් වගේම මනින්ම සංසාර දුකල කරගන්නත් පුළුවන් වෙනවා. ඒ ගුණ ධර්ම වශයෙන් බලනකොට. එතකොට ඒ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඒ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. තව නොයෙකුත් සූත්‍ර දේශනාවල ගිහියාගේ පරිහානියට හේතු වෙන විශේෂයෙන් දැන් මේ කතාවේ කියවුණු මත්පැණ ආදිය ගැන සූත්‍ර රාශියකම සඳහන් වෙනවා. එකක් මේ කාලයට ඇත්ත වශයෙන් කාලෝචිත වෙන්න පුළුවන්. දැන් ඔය ධම්මික සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක ඇත්ත වශයෙන් හඳුන්වන්නේ ගිහියාගේ ගිහිවත හැටියට ගිහියාට අයිති ප්‍රතිපatti දක්වන සූත්‍රයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතෙන්දී ප්‍රකාශ කරනවා මත්පැන් පාණයෙන් ඉවත් විය යුතු බව. මොකද ඒක හඳුන්වන්නේ ඔල්මාදය ඇති කරන, උමත්ත බව ඇති කරන දෙයක් මත්පැන් පාණය. ඒ වගේම මත්පැන නිසා පාප කර්මක් තමනුත් කරනවා, අනිත්‍යත් පාප කර්මයන්ට යොමු කරන ගතිය තියෙනවා. මේ ජීවිතේ අපට සාමාන්‍යයෙන් නිදහසට බොහෝ විට කෙනෙක් ඉදිරිපත් කරන්න පුළුවන් මත්පැන් බීලා නිදාගත්තාම කාටවත් කරදරයක් වෙන්නේ නැහැ කියලා. නමුත් අන්තිමට ඒ පොතපතේ දැක්වෙන්නේ අවම විපාකයේ වශයෙන් දක්වන්නේ ඊළඟ උත්පත්තියේදී ඔල්මාදකාරයෙක්, උන්මත්තකෙක් චිත්ත ශක්තිය දුර්වල දුර්වල චිත්ත ශක්තියක් ඇතිව උත්පත්තිය ලබන්න හේතු වෙනවයි මත්පැන කියලා. කොටිම කියතොත් එතන හඳුන්වනවා අපුඤ්ඤායතනයක් හැටියට. ඒ මේ අපුඤ්ඤායතනය අතහරින්නේ කියලා. පව් එකතු වෙන ආයතනයක් හැටියට දක්වලා තියෙනවා මත්පැන මත්මෙන් පාවිච්චිය. ඒ වගේම ඔය පරාභව ආදී සූත්‍රවල ස්ත්‍රී ධූර්ත ගම සුරාව මේ හැම එකක්ම කෙනෙකුගේ පරිහානියට හේතු වෙන බව බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් ප්‍රකාශ කරලා දාලා තිබෙනවා. ඊළඟට ඒ වගේම ගිහි විනය නමින් හඳුන්වන සිගාලෝ වාද සූත්‍රයේ මේ හැම එකකම පරිහානියට හේතු වෙන දේවල් හැටියට දක්වලා තියෙනවා. සුරාව පානීය කිරීමේ ආදීනව හයක්ම එතන සිගාලෝ වාද සූත්‍රයේ දක්වලා තියෙනවා. පළමුවෙනි කාරණේ මෙලෝ වශයෙන් උත් තමන්ගේ ධනිය නැතිවිලා යනවා. ඊළඟට ඒ වගේම නොයෙකුත් කලහ කෝලාහල ඇති වෙනවා මත්පැන නිසා. ඊළඟට නොයෙකුත් රෝගයන් ඇති වෙනවා මත්පැන් පාවිච්චිය තුලින්. රෝගයන්ට ආයතනයක් හැටියට දක්වනවා එතන. රෝගයන් ඇති කරන ආයතනයක් හැටියට මත්පැන දක්වලා තිබෙනවා. ඊළඟට මත්පැන් පානය කරන තැනැත්තා පිළිබඳව අපකීර්ති රාවයක් ලෝකේ පැතිරෙනවා. මේ බද්දා හැටියට. මේ බද්දෙක් හැටියට. ඊළඟට ඒ වගේම මත්පැන් පානය කළා මහා මාර්ගයේ යන අතරේ තමන්ගේ වස්ත්‍රයත් අමතක වෙන අවස්ථාවල් තියෙනවා. ඒක තුලින් ලැජ්ජා විලිබිය නැති වෙනවා. ඒ විදිහේ අපකීර්ති තත්වයකටපත් වෙනවා. අවසාන වශයෙන් දක්වනවා ප්‍රඥාව හීන වෙනවා. ඒක අර කලින් කියාපු විදිහටම මත්පැන තුලින් කල්පනා ශක්තිය සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන අතරෙත් බුදු පියාණන් වහන්සේ දක්වනවා අමුතුවෙන් මත්පැන නැතත් මත්පැන් ගොඩක එරිලයි මේ සංසාර ජීවිතය ගත කරන්නේ. ඒවා තමයි හඳුන්වන්නේ යොබ්බන මද, ආරෝග්‍ය මද, ජීවිත මද, භෝග මද ආදී වශයෙන් ලෝකයා තුල තියෙන මත්වීම්. යෞවන මදේ, තරුණකම නිසා ඇති වෙන මදේ එකත් මත්වීමක්. මම ජීවත් වෙනවා අනිත්‍යයි මරුණට කියලා මම මැරෙන්නේ නැහැ කියන අදහස තුලින් ජීවිත මදේ. ආරෝග්‍ය මදේ මම ළඩ වෙන්නේ නැහැ කියන ඒකත් මත්වීමක්. ඊළඟට භෝග මදේ තමන්ට තියෙන ධන සම්පත්තිය පිළිබඳවත් මාන්නයෙන් මත් වෙනවා. මේ විදිහේ මත් වීමකට අමතරව මත් පැනත් වැටුනහම මේ තත්ත්වය ඊටාමත්ම උග්‍ර වෙනවා. ඉතින් මේ හැම එකකින්ම අවසාන ප්‍රතිඵලය තමන්ගේ ප්‍රඥා ශක්තිය. මිනිසයාට තියෙන වටිනාම ශක්තිය තමයි ප්‍රඥාව. තිරිසනාගෙන් වෙන් කරලා පෙන්නන වටිනාම ගුණය තමයි මිනිසයා තුළ තියෙන ප්‍රඥාව. තිරිසනා ඒකාකාරයෙන් ජීවත් වෙන්නේ අබ්බැහි වීම වලටම යට වෙලා. මිනිසයාත් ඒ වගේම තිරිසනෙක් වගේ මත් පැනට අබ්බැහි වීම තුලින් තිරිසන් තත්වයට පත් වුණොත් අර කියාපු ප්‍රඥා සම්පත්තියෙන් පිරිහෙනවා. මොනෝකයි එතන ඒ සිගාලෝ වාද සූත්‍රයේ ආදීනව හයක් හැටියට දක්වලා තියෙන මත්පැන් පානය. ওই විදිහට නොයිකුත් තැන්වල මත්පැන ඒ වගේම අර කියාපු තූදුව තමන්ට නොදැනීම තමන් පරිහානිය කරාගෙන යන බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා. ඊළඟට ඒ වගේම සිගාලෝ වාද සූත්‍රය, ධම්මික සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර රාශියකම ගිහි පින්වතාගේ ජීවිතය ගැන ප්‍රකාශ කරනකොට බුදුරජාන් වහන්සේ දක්වනවා ගිහියාගේ දියුණුව කියලා කියන්නේ ආර්ථික දියුණුව පමණක් නෙවෙයි ධාර්මික දියුණුවත් ඒකම යනවා. ඉතාම වටිනා සූත්‍රයක් මේ පින්නතුන් අහලත් ඇති. ඔය අන්ධෝ ඒකචක්ඛු ද්විචක්ඛු කියලා පුද්ගලයන් තුන් දෙනෙක් ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්ධ පුද්ගලයා කියලා කියන්නේ ඒ අන්ධ පුද්ගලයා හඳුන්වන්නේ මෙහෙමයි. තමන්ට නැති ධනය ඇති කරගැනීමේ මාර්ග දන්නේත් නැහැ, ඒක දකින්නෙත් නැහැ. ලබාගත්තු ධනය වැඩි දියුණු කරගැනීමේ මාර්ග දකින්නෙත් නැහැ. ඒවා දකින ආර්ථික ඇසත් මේ පුද්ගලයාට නැහැ. ඒ වගේම හොඳ නරක, පින්පව්, කුසල් අකුසල් ඒවා දකින ධාර්මික ඇසත් නැහැ. අන්නේ බඳු පුද්ගලයා අන්ධ හැටියට දක්වනවා. එතකොට අන්ධ ඒ අන්ධ පුද්ගලයා හඳුන්වන හැටි. ඊනාට ඒක චක්කු කියලා කියන එකස් කණ එකහක් විතරක් තියෙනවා කියලා කියන්නේ එකස් කණ කියලා හඳුන්වන්නේ. එතකොට ඒ එකස් කණාගේ දෘෂ්ටිය මොකද්ද? දර්ශනීය මොකද්ද? එතනත්ත දන්නවා දැහැමින් හෝ නොදැහැමින් ධනෙ උපයා ගන්න මාර්ග. ධනෙ රැස් කර ගන්න හැටි. නමුත් අන්න අර හොඳ නරක පින්පව් පිළිබඳ අවබෝධයක් නැහැ. ආර්ථික ඇස තියෙනවා, ධාර්මික ඇස නැහැ. ඉතින් ඔය මේ කාලෙත් ඔය ධනාත්මක චින්තනය වශයෙන් බොහෝ දෙනා ඇදිලා යන්නේ අන්න ඒ විදිහේ දෘෂ්ටීන්ට. නමුත් අර දේශ ඇති පුද්ගලයා ගැන පිළිබඳව ප්‍රකාශ කරන්නේ එතනත් ජීවත් වෙන්නේ වෙන එකක් තමයි ආර්ථිකය පිළිබඳව කියන කොටත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මිල මුදල් කොයි කොයි ආකාරයකින් හරි සපයා ගැනීම හොඳයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අමතිස්සෙම දක්වන්නේ ඒවා තමන්ගේ දහඩිය මාංශයෙන් වීරයෙන් උත්හාන වීරයෙන් ඒ වගේම ධාර්මිකව ධම්මික ධාර්මිකව කියන වචනේ යොදනවා. ධාර්මිකව ධම්ම ලද්ද ධර්මානුකූලව ලබාගත්තු ධනයක් වෙන්න ඕන. එහෙම ලබාගත්තු ධනයක් තමයි තමන්ට ඇත්ත වශයෙන් සැපයක් හැටියට පවතින්නේ. ඒ කාරණේ වඩාත් පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක දක්වනවා ගිහියෙකුට ඇති සැප හතරක්. ඒ සැප හතර ගැන හොඳට කල්පනා කරලා බැලුවොත් මේ පින්නතුන්ට තේරෙවි. බුදුරජාණන් වහන්සේ දැන් සාමාන්‍ය ලෝකයා හිතන විදිහට ඒ දියුණුව නෙවෙයි ප්‍රකාශ කරන්නේ, පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුවත් ඒකම යනවා. ඉතින් ඒක හොඳට පැහැදිලිව පේන කාරණයක් තමයි එතන දක්වනවා. අත්ථි සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා සුඛ හතරක් ගිහි පින්වත්යා පිළිබඳව ප්‍රකාශ වෙනවා. අත්ථි සුඛ කියලා කියන්නේ තමන්ට ධනය තියෙන කාරණය පමණක් නෙවෙයි, මේ ලබාගත්තු ධනය ධාර්මිකය කියන එකයි. ධාර්මිකය ලබාගත්තු ධනය. මොකද අධාර්මික ධන සම්පත් තියෙන කෙනාට ඒ ධනය ගැන හිතන අවස්ථාවවල, ඒ අධාර්මිකව ලබාගත්තු දේවල් දකින අවස්ථාවලට ඇති වෙන්නේ හොරසිතක්, පසුතැවිල්ලක්. මේ පින්නතුන්ට ඒක හිතා ගන්න පුළුවන්නේ. අපි දැන් සාමාන්‍යයෙන් අත්තිසුඛ කියලා කියන්නේ මට මේ දේ ඇත කියලා කියන එක ගිහියට තියෙන ලොකු දෙයක්, ලොකු සම්පත්තියක්. මේ ඔක්කොම මගේ, මේ ගේ මගේ, මේ ඉඩම මගේ, අර දේවල් මගේ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් කමක් ගිහියට තියෙනකොට. ඉතින් ඒක සැපයක් හැටියට සලකනවා. නමුත් Taman ඒක කියන අතර හිතෙනවනම් මේවා මම ලබාගත්තේ මේ විදියට අධාර්මිකව, අනිත් අය තලා පෙළලා අධාර්මික ක්‍රමවලින් කියලා හිතනකොට එතන සතුටක් නැහැනේ. එතකොට අතිසුඛය නැහැ මේ බඳු කෙනාට. අධාර්මිකව සපයාගත්තු යන්නේ ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. වෙන එකක් තබා අර අතිසුඛය පවා ඒක ධර්මානුකූලව ලබාගත්තු ධනය තුලින් ලැබෙන්නේ. පැවිද්දාට තිබෙන්නේ නත්තිසුඛය. නැති පමණට පැවිද්දාට සැපයි. ගිහියට සාමාන්‍ය ලෝකීය කල්පනා කරලා බලනකොට පැවිද්දාට නැති පමණට සැපයි. ගිහියට ඇති පමණට සැපයි. ওই දෙකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඉතින් ඒ කාරණේ ඇත්ත. නමුත් ඒ ඇති පමණට කිව්වට ඒ ඇතිකම අන්නර ධාර්මිකව ලබාගත්තු දේ තිබීමයි. එතකොට ඒක අනුව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට භෝග සුඛ කියලා කියන්නේ එතෙන්දිත් සාමාන්‍ය ලෝකයේ භෝග සුඛ කියලා කියන්නේ කාම භෝගීව පංචකාම සම්පත්තිය විඳින්න හැකියාව. සුඛෝභෝගී ජීවිත කියලා කියන්නේ සුඛෝභෝගී ජීවිත. ඒකයි සාමාන්‍ය ලෝකයා භෝග සුඛය හැටියට හඳුන්වන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ ඒක ඊට වඩා විශේෂ අන්දමකින් හඳුන්වනවා. භෝග සුඛය කියන්නේ මොකක්ද? ඒ ලබාගත්තු ධනෙන් තමන් අර ආහාර පාන අනිකුත් ඒ ජීවිතයට අවශ්‍ය දේවල් සපයා උපයාගෙන ඒවා භුක්ති විඳින, ඒ භුක්ති විඳීම පමණක්ම නොවේ ඒකම පින් දහම් කිරීම, අන්න එතන වැදගත් වෙනවා. එතකොට ඒ ලබාගත්තු ධනෙන් තමන් එදිනදා ජීවිතයේ සැපසේ ජීවත් වීම පමණක් නෙවෙයි, ඒ ධනෙම උපකාර කරගෙන පරලොවට උපකාර වන්නා වූ පින් රැස් කිරීම භෝග සම්පත්තිය හැටියට දක්වනවා. එතකොට අර මෙලව සාමාන්‍ය ලෝකයා තුළ තිබෙන ධන සංකල්පයේ ඉක්මවා යන අදහසක් භෝග පරිභෝගය පිළිබඳවත් කියවෙනවා. ඊළඟට අනන සුඛය හැටියට කියලා කියන්නේ ණය නැති බව. දැන් කෙනෙකුට හිතට තියෙන ලොකුම වදයක් තමයි අහවල් අයට මම ණයයි කියලා කීම. ඒ වගේම කෙනෙකුගේ ජීවිත සමාජයට දිවි නසා ගන්න පවා පෙළඹෙනවා ණය වීම නිසා. යම් කෙනෙකුට කියන්න පුළුවන් මම කාටවත් කිසිවක් ණය නැහැ කියලා. ගිහියෙක් හැටියට යතනත්තාට එක සැපයක්. අනිකට අනන සුඛ කියලා කියන බුදුරජාන් වහන්සේ. ඒත් වශයෙන්ම ගිහි ජීවිතේට ඉතාමත්ම ළඟ දේශනාවක් මේක. නමුත් අපි අර සාමාන්‍ය ලෝකයා හිතන විදිය ගිහියා නෙවෙයි, මෙතන නියම ආර්ය ශ්‍රාවකය පිළිබඳවයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. දැන් අපි කවුරුත් දන්නවනේ චිත්ත ගෘහපති අනාථ පිණ්ඩික ආදී ඒ ශ්‍රේෂ්ඨ මේ පින්නතුන්ට ආදර්ශයට ගත හැකි ඒ බුද්ධ කාලයේ ගිහි පින්නතුන්ගේ ජීවිත සමාහිත මහා ධනස්කන්ධයක් තිබුණත් ඒවා ධාර්මිකව ලබා ගත්තා. ඒ වගේම ඒවා පරිභෝග කරේ කොහොමද? තම තමන් ඒවායින් සැපවින්ද වගේම අර දානමාන ආදී ඒ පින්කම් වල යෙදුණා. අන්න එහෙම සාර්ථක ජීවිත ගෙවූ බවයි මින් පේන්නේ. ඉතින් මෙතනත් අර ඊළඟට අනන සුඛ, ඊළඟට අවසාන වශයෙන් දක්වන්නේ අනවජ්‍ය සුඛය. ඒක විශේෂයෙන්ම ආධ්‍යාත්මික කාරණයක්. අනවජ්‍ය සුඛය කියලා කියන්නේ කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් නම් මම මගේ සිතින් කයින් වචනෙන් කිසිම වරදක් කළා නෑ කියන ඒ හැඟීම කෙනෙකුට සැපගෙන දෙනවා. මේ මේ විදිහට ශික්ෂාපද කඩමින් සීලයන් විනාශ කරමින් ජීවත් වුණා කියලා කියනකොට ඒක සමාහිත කෙනෙකුට නිදා ගන්නත් බැරි වෙනවා. ඒක නිසා අනවජ්‍ය සුඛය කියන එක ඉතාමත්ම වටිනා සුඛයක් හැටියට ප්‍රකාශ වෙනවා. අප ළඟටත් ඇත්තම් ගිහි පින්වතුන් ඇවිල්ලා කියනවා දැන් කෙනෙකුට මේ මේ මා මේ පංචශීලයේ සමාදන් වුණු කාලේ ඉඳලා මේ මේ ශික්ෂාපද මම තාම පිරිසුදුව රැක්කමට ලොකු සතුටක් ඇති වෙනවා කියලා. ඒකට ගිහියට ඇති විශාල සැපයක් එක දක්වනවා අනවජ්‍ය සුඛය හැටියට. තමන් නිර්වද්‍ය ජීවිතයක් ගෙවනවායි කියන කාරණය. ওই විදිහට ගිහි ජීවිතය පැත්ත වශයෙන් නිවනට ලැබුරු කළායි බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ. විශේෂයෙන්ම අර පඤ්ඤා සම්පත්තිය ගැන කියනකොට මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් ප්‍රඥාව තුළ ඒ අනිත්‍යතා දර්ශනය තිබෙනවා. එතකොට මේ ගිහි ජීවිතය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අෂ්ටලෝක ධර්මය තුළ ජීවත් වීම, දැඩිවම ඒකට භාජන වීම. එතකොට ඒව තුළින් යම් අධ්‍යයනයක් තමන් ලබනවා. මේ හැම එකක්ම අනිත්‍යයි. මේ හැම එකක්ම මමේ මාගේ කියලා අල්ලාගෙන සිටින හැම දෙයක්ම යම් යම් අවස්ථාවල අතහරින්න වෙනවා. අතහැරියේ නැතත් ඒවා විනාශ වෙලා යනවා කියන ඒ අවබෝධය තුළින් ඒ තැනැත්තා ක්‍රමක්‍රමයෙන් ධර්මයට ලං වෙනවා, නිවනට ලං වෙනවා. ඒක ඊළඟ අවස්ථා තමයි දැන් මේ පින්වතුනුත් භුක්ති විඳින්නේ. එදිනදා තමන්ට අයිති නිත්‍ය පංචශීලයට අමතරව පොහොය අටසිල් රැකීම ආදී වශයෙන් උසස් ශීලයකට නැඹුරු වෙලා ගිහි ජීවිතයේ කම් කටළු වලින් තරමක හරි සාහනයක් ලබාගෙන විවේක ස්ථානයකට වෙලා අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ නත්ති සුඛයට කිට්ටු වීමයි. අතිසුඛයයි ගිහියට ආйти ගිහි ජීවිතේ අතිසුඛයත් එක්කම යන ඒ දුක දුක් සමූහය දැකලා චාන් ජීවිතයකට නැඹුරු වෙලා සංඝයා වහන්සේලාට ආйти කෙනෙක් දෙනෙක් දෙයකින් යැපෙමින් වන භාවනාවට යෙදෙමින් නිරාමිස ප්‍රීතියකින් යුක්තව ගෙවන ඒ සංඝයා වහන්සේලාගේ ජීවිතයට නෙක්ඛම්මයට ලංවීම වශයෙන් තමයි මේ පින්නතුනුත් මෙවැනි දින දවසක gedara dorawal වල කොයි කොයි විදිහේ සබ සම්පත් තිබුණත් සුඛෝභෝගී දේවල් තිබුණත් ඒවා ඉන් ඉවත් වෙලා රහතන් වහන්සේලාගේ ජීවිතයට ලංව දැන් මේ පින්නතුන් සමාදන් වුණ පොහොය අටසිල් තුල තිබෙන්නේ අපි ඇත්ත වශයෙන් නිතර මතක් කරලා දීලා තියෙනවා. රහතන් වහන්සේගේ ජීවිතයට ලංවීමට උත්සාහ කිරීමක් තවත් විදිහකින් බලනවා නම් නෙක්ඛම්මයට පෙරහුරුවා. එතකොට ගිහියා එකපාරටම ගිහිල්ලා පැවිදි වීම නෙවෙයි මෙතන තියෙන්නේ එහෙම අයත් ඉන්නවා ඒ අතීත පුණ්‍ය ශක්තිය තුලින් ක්‍රමක්‍රමයෙන් හුරු වෙනවා අර නෙක්ඛම්මයට. මේ අතහැරීම තුලින් විකාල භෝජනය අතහැරියා, නැටුම් ගැයුම් බැයුම් මේ හැම එකක්ම අතහැරියා, උසසුන් මහසුන් කියලා ඉසුකෝභෝගී ඒවා ගෙදර පුරුදු දේවල් අතහැරියා, ඒ විචිත්‍ර වස්ත්‍රාභරණ හැම එකක්ම අතහැරලා මේ දවස ගෙවිලා තුන් අන්න අර නත්ති සුගයට ලංවීමයි. ඒකට බුදු පියාණන් වහන්සේ අර ලෝකයාට දෙපැත්තකින්ම අප්‍රමාදීව ජීවත් වෙන තැනැත්තාට අන්න අර දෙපැත්තකින්ම තමන්ගේ සමෘද්ධිය ළඟා කරගත හැකි බව පෙන්වන්න කරලා වදාලා. දැන් එතකොට මේ කථාන්තරය තුල තිබෙන්නේත් ඒකයි. කථාන්තරය ගැන අපි ආයෙත් හිතලා බැලුවොත් එතනින් අපට පේනවා ඒ සිටු පුත්‍රයා මේ ලෝකයට උත්පත්තිය ලැබුවේ අර අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රකාශ කරනවානේ ඒ කුඩා අවදියේදීම එක්කෝ චක්‍රවර්ති රජකම එහෙම නැත්නම් පැවිදි වුණොත් බුදු කෙනෙක් වෙනවා කියලා. ඒ වගේ මෙතන මේ සිටු පුත්‍රයා පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තරුණ වයසේදීම අපි හිතමු තරුණ වයසේදීම අර මහා 80 කෝටියක් වස්තු අතහැරලා පැවිදීමේ නෙක්ඛම්ම ශක්තිය ඇති කරගත්තනම් අන්න අර තරම් දුර යන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන් කියලා ඒ විදිහට දක්වලා තිබෙනවා. දෙවෙනි වයසේදී අතහැරියනම් අනාගාමි වෙන්න ඉඩ තිබුණා. තුන්වෙනි වයසේදීවත් අතහැරියනම් සකදාගාමි වෙන්න තිබුණා. ඉතින් ඒ යට තියෙන පුණ්‍ය ශක්තියත් උපකාර කරගෙන. එතකොට එයින් අපිට පෙන්눔 කරන්න යන්න අර නෙක්ඛම්ම ශක්තිය දිනු කරගත්තනම් අර තරම් ඉහළට යන්න තිබුණා. ඒ වෙනුවට යටත් පිරිසෙන් ගිහි ජීවිතයේ ඒ කල යුතු කර්මාන්ත ආදී අප්‍රමාදීව කළා නම් ඒ නගරයේ පළමුවෙනි සිටුවරයා හෝ දෙවෙනි සිටුවරයා හෝ තුන්වෙනි සිටුවරයා වෙන්න පුළුවන් බවයි ඒ කථාන්තරෙන් කියවෙන්නේ. මේ ආශ්‍රයෙන් අපි කල්පනා කරගන්න ඕන අපේ ජීවිත සරු කර ගැනීමට දැන් මේ කාලයේ බොහෝ දෙනා කියන ආකාරයට ඉක්මනින් හැම එකක්ම ක්ෂණික නිසා ඉක්මනින් ධනවත් වීමට වෙහෙසිය යුතු නෑ. මේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ධාර්මිකව රැස් කරගන්න ධනය පිළිබඳව වටිනා උපමා දෙකක් දක්වලා තිබෙනවා. ඒකත් ඔය සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. ගිහි පින්වතා ක්‍රියා කළ යුතු ආකාරය දැන් අපි දන්නවා මීමැස්සන් එකතු වෙලා මී වදයක් බඳින ආකාරය කොයිතරම් කඩිසරකමකින්ද ක්‍රමවත්වද ඒ මී වදයේ බඳින්නේ. ඒ මී වදයේ ප්‍රතිඵලයත් රසයයි. මී පැණිතරම් රස සාධ්‍යයක් නැහැ. බොහිස මහන්සියල කරගත්තු දෙයක් ඒක. ඒ වගේම තමයි වේයා. වේයා රෑදවල් වෙහිසිලා උත්සාහවත්ව සාමූහිකව ගොඩනගා ගන්නේ තුඹස ඉතාමත්ම ශක්තිමත් නිෂ්පාදනයක්. අන්න මේ දෙකයි බුදු පියාණන් වහන්සේ දෙන දක්වන්නේ. ගිහි පින්වතාත් ඒ විදිහටම ධාර්මිකව තමන්ගේ දෑතේ හයියෙන් දහඩිය මහන්සියෙන් ධාර්මිකව ධනෙ උපයා ගත යුතු බවයි. එහෙම නැත්නම් කොයි කොයි ආකාරයකින් හරි තනකකාරී අනිත් කෙනා අයථාන් දෙමින් තල්ලු කරලා දාලා විනාශ කරලා දාලා ධනෙ රස කර ගැනීමේ ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නැහැ. ඒක එකස්කනාගේ දර්ශනයක්. එතකොට මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ වටිනා ආර්ථික වශයෙන් ධාර්මික වශයෙන් අගය කළ හැකි දර්ශනය අපි මතු කර ගන්න ඕන. මේ යුගයේ විශේෂයෙන්ම නොයෙකුත් විදිහේ විවිධ මිත්‍යා දෘෂ්ටීන් රටේ පැතිරෙනවා. ඒවට හසු නොවි අපි තේරුම් ගන්න ඕන. අද මේ දවස පවා ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් තම තමන්ගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු අතහැරලා දාලා මේ ඇවිල්ලා මොකද්ද කරන්නේ වෙන් වෙලා. අන්න අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ගිහි ජීවිතයේ තකින්ට ලැබෙන සැපයට වඩා උතුම් සැපතේකට ලැංවීමේ පෙරහුරුවක් හැටියට හිතා ගන්න තියෙන්නේ. එතකොට මේ අතහැරීම තුල තියෙන්නේ ගිහි ජීවිතය හා සම්බන්ධ දුක් රාශියක් ඉවත් කිරීමේ ආරම්භයයි. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා නැවත නැවතත් මේ සංසාරයේ උපදින්නේ මේ තණ්හාව නිසායි. එතකොට මේ ජීවිතයත් එක්කම යන එකක් තමයි වස්තු තණ්හාව. නොවැළැක්විය හැකි අන්දමින් ඒ වස්තු තණ්හාව ඉදිරිපත් වෙනවා. තමන්ගේ ජීවිතය රැක ගැනීමත් තම දූ දරුවන් තව ඒ වගේම යුතුකම් ආදීට කිරීම සඳහා ධනිය රැස් කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒ රැස් කරන වාරයක් පාසා තමන් තීරුම් ගන්නට ඕන කෙලෙස් රාශියක් ඒකම ගලාගෙන යන බව. එතකොට ඒවා අර ලෝහ භාණ්ඩ ඇති තැනක විටින් විට ඒවා එළියට අරගෙන සුද්ධ කර පවිත්‍ර කරේ නැත්නම් එතන මල කඩ ගොඩක් විතරක් ඉතුරු වෙනා වගේ. යම් කෙනෙක් ධනිය රැස් කිරීම ප්‍රමණක් ගැන හිතලා මසුරුව කිසිවක් පියේ පහදාම් නොකරගෙන දැන් අර තැනැත්තායේ ඒවා කාබාසිනියක එක ඒකාන්තයක්. ඒ වගේම ඇතැම් කෙනෙක් ඉතාමත්ම ලෝභීව මසුරුව තමනුත් නොකා නොබී කිසිවෙකුටත් නොදී දන් පින් ආදියක් නොකර ජීවත් වුනොත් ඒකත් ඒ තැනැත්තාගේ පරිහානියට හේතු වෙන අවසානයේ ප්‍රේත ලෝකයේ ගිහිල්ලා ඉතුරු වෙන කොතිරිසන් ආදී තත්ත්වවලට පත් වෙනවා. එතකොට මේ අපේ තියෙන ලොකුම වස්තුව තමයි අපේ මේ හිත. හිත තමයි ඇත්ත වශයෙන් අපි මේ සංසාරේ හොඳ පැත්තට ඉහළට හෝ පහළට හෝ අරගෙන යන්නේ. එතකොට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අපි වටහා ගන්න ඕන අපි මේ හැම එකක්ම හිත තනා ගැනීමේ ප්‍රයත්නයක් හැටියට. අනික දේවල් ඒ තරම්ම වැදගත් නැහැ. ජීවිතයක් තුළ මුහුණ පාන්නට වෙන නොයෙකුත් විදිහේ ගැටලු කරදර ඒවා කාටත් ඒවාට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මේ පින්නතුන්ට මේ කාලයේ වෙන සිද්ද ආශ්‍රේණුත් බොහෝ විට නිදර්ශන එහෙමත් ලැබෙන්න පුළුවන්. ඔය ඉක්මනින් සපයා උපයාගත් ධනයට යන කල දසාව කොයි කොයි ආකාරකින් නමුත් දැන් මුහුදු වෙරළේ ලොකු ගොඩනැගිල්ලක් හදලා තිබුණොත් අතීතයේ අපි යොදන වචන යන වාරකම් කාලයේදී ඒක ගසාගෙන යනවා. දැන් ඉතින් සුනාමිය ආව හැටිය ඒකත් ගහගෙන යනවා. තියන්නේ වගේ තමයි මේ කාලේ ඒ උපමාවෙන් තේරුම් ගන්න ඕන. ආධාර්මිකව රැස් කරගන්නේ මහා ධනස්කන්ධය එක මොහොතක විනාශ වෙලා යන්න පුළුවන්. කර්මානුරූපව ඒ කර පාප කර්මවල විපාක වශයෙන් තමන්ට නොපෙනෙන හේ කර්ම වේගය ක්‍රියාත්මක වීමේ හැටියට එක ගින්නට ජලයට තව නොයෙකුත් හේතුන් නිසා ඒවා විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට ඒ ඉක්මන් වීම නිසා අන්න අර තමන්ගේ විනාශය මෙලවත් පරලොවත් විනාශය ඇති කර ගන්නවා කෙනෙක්. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ අර මීමැස් වගේ උපමාවෙන් වේයගේ උපමාවෙන් එහෙම මේවා ධාර්මිකව වීරයවන්තව අප්‍රමාදීව උත්‍රාණ වීරියෙන් යුක්තව කළ යුතු දේවල් බවයි ගිහි ජීවිතයේ පවා. එතකොට ඒ සාර්ථක ජීවිතය කියලා කියන්නේ අර විදිහට අලසව අනිත් අයගෙන් ලැබෙන දෙයින් ඒ ඇපීම නොවේ. එතෙන්ද උත්සාහවත්ව තමන්ගේ ජීවිතය ගෙන යාමට කළ යුතු කර්මාන්ත වෙලාව නොවරදවා. දැන් මේ කාලේ අතීතයේ ඒ අලස්කම ගැන කියනවට කියනවා ඒ පොත්වල සඳහන් වෙනවා උස්සූරසෙයියා කියලා. පායන ඉරට නිගා කරනවා පිටිපස්ස හරවලා. ඒ වගේ නිදා ගන්න අය ඉන්නවා. ඔය නිද්දාශීලී සභාශීලී ඔය විදිහට ඔය දක්වන්නේ. ඉතින් ඒ ගතිය ක්‍රමක්‍රමයෙන් සමාජයට එනවා තවනෙකුත් හේතුන් නිසා. ඇත්ත වශයෙන්ම ජීව වටිනා දවසේ වටිනාම කාලය වෙන උදෑසන බොහෝ දෙනා බුදි. ඉතින් ඒ බඳු සමාජයක් දිනු වෙන්න බෑ. ඉතින් ඒ වෙනුවට අපි කල්පනා කරන්න ඕනේ බුද්ධ වචනේ කවදත් සත්‍යයි. අන්න අර දවසේ වටිනා කාලේ වටිනා අවස්ථාවේම බ්‍රහ්ම මුහුර්තේම අවදි වෙලා ඒ කල යුතු වතාවත් පින් දහම් ආදියට හිත යොමු කරගෙන අදිශීලයක් අදිෂ්ඨාන කරගෙන දවස පටන් ගත්ත නම් ආරම්භ කරා නම් ඒ ශීලිය තුළ තමන්ගේ ජීවිතය ගෙන යනවනම් අන්න අර කියාපු විදිහට අතීතයේ සිටි අනේ පිඬු සිටානන් චිත්ත ගෘහපතීන් උග්ගගහපති ආදී හත් කාලයක ආදී ඒ ශ්‍රේෂ්ඨ ගෘහපතියන්ගේ ජීවිතවලට ලං වෙන්න පුළුවන් වෙනවා. අපි කල්පනා කරන්න ඕනේ තමන්ගේ මේ බණ භාවනාවලට උපකාර වෙන අන්දමේ ජීවිත රටාවක් මේ කථාන්තර තුළින් ගොඩනගා ගන්න. අපි මේ නිවන නිවන කියලා කිව්වට හිතුව පැතුව පමණින් ලැබෙන්නේ නැහැ. මේ ඉන්න තැනින්ම අපි පටන් ගන්න ඕන ගමන. අතීතයේ චරිතවලට ලංවීමට නම් අපි මේ ගත කරන ගිහි ජීවිතය තුළ ඇති අඩුපාඩුකම් සකස් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. අපි ප්‍රඥාව බලාපොරොත්තු වෙනවා නම් ප්‍රඥාවට එහෙම් පිටින්ම විරුද්ධ වුණු අර උමතු බව ළඟා කර දෙන මත්පැන එහෙම් පිටින්ම විසක් හැටියට ඉවත් කරන්න ඕන. ඒ වගේම මත්පැනට තමන් මත්පැන් පානය කිරීම පමණක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ දක්වනවා මත්පැනට වෙන අයට ආරාධනා කිරීම, වෙන අය ඊට පොළඹවීම ඒකත් ඉතාම විශාල පාපයක් හැටියට. ඒ තුලින් අර ওই වේම ඒ වැරදි ජීවිකාක්‍රම තුල තිබෙන එක්තරා රහසක් තමයි වාට අභ්‍යහයුවන් වැඩි කර ගැනීමට ඉබේම පෙළඹෙනවා. දැන් අර සුරාසුඩුන් කෙතු කරගත්ත වගේ අර සිටුවරයා තමන්ගේ පිරිසට ඒ වගේ පිරිස් බලය තුලින් තමන්ගේ දුෂ්චරිතවල අඩුපාඩුකම් වසා ගන්න බොහෝ දෙනා වෙහෙසෙනවා. ඒකයි ওই සුරාව බේබදුකම ආදී ස්ත්‍රී දූර්තකම ආදී සමාජයේ බොහොම වේගයෙන් පැතිරෙන්නේ. එනවා අපි කල්පනා කරගන්න ඕන අර කල්යාණ මිත්‍ර පාප මිත්‍ර ආශ්‍රය ඉවත් කරගෙන. දැන් මෙතනින් පේනවා පාප මිත්‍ර ආශ්‍රයේ භයානකත්වය. එතකොට අර ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරේ අඳුන ගන්න ඕන තම තමන්ගේ ගම් පෙදෙස්වල සිටින සද්ධා සීල ත්‍යාග පඤ්ඤා කියලා ඒ ගුණයන්ගෙන් දියුණු තරුණ හෝ මහලු හෝ අය ඒ වඳු අය ඇසුරු කරමින් ඒ අයගේ සමග සාකච්ඡා කරමින් තම තමන්ගේ ප්‍රශ්න ඒ අය ආදර්ශයට ගනිමින් ජීවත් වෙන්න උත්සාහවත් විය යුතු බව බුදු පියාණන් වහන්සේ මේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විදිහට අපේ ජීවිතය ගෙවනවා නම් අපි මේ ගිහි ජීවිතයේදී පවා මාර්ගඵල ලබාගෙන හැකි වුණේ අන්න ඒ වගේ පිරිසිදු ශීලයක් ආරක්ෂා කරමින් අර කියාපු උද්‍යත්තගාමිනී පඤ්ඤා කියලා කියන ඇතිවීම නැතිවීම දෙක දකින නුවණ දිනු කරගත්තා නම් ගිහි පින්වතෙක් තම තමන් කරන බණ භාවනා තුළින් ගිහි ජීවිතයේදී පවා මාර්ගඵල අවබෝධය ලබා ගන්න පුළුවන්. මොකද අපි මේ නිවන කියලා කියන්නේ මොකක්ද? අන්න අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කිරීමයි. එතකොට මේ ත්‍රිලක්ෂණය තුළින් අපට පැහැදිලිවම පෙනෙන ටිකක් සැලකිල්ලෙන් බලනවා නම් පැහැදිලිවම පෙනෙන දේ තමයි අනිත්‍යතාව. හැම දෙයක්ම ඒකාකාරයෙන් පවතින්නේ නැහැ. අපි කොයිතරම් මේ තණ්හාව තුළින් අවිද්‍යාව තුළින් අපේ කියලා කිව්වට ඒවා පවත්වා ගන්නට බෑ. අපේ ශාරීරිය පිළිබඳවත් එහෙමයි. ඒකොට මේ අපේ අනිත් බාහිර දේවල් වලට වඩා මුළු දවස අපේ අවධානය යොමු වෙන්නේ අපේ ශරීරයටයි. මේ ශරීරයේ තුල තිබෙන මේ ප්‍රශ්න රාශිය ආහාර පාන බෙහෙත් හේත් ආදිය තුලින් අපි තේරුම් ගන්න ඕනේ මේ ශරීරයේ ඇති අනිත්‍යතාව. ඒකොට මේක සරසවලා මේකේ යථා තත්ත්වය වසාගෙන ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා අපි ඒක තුලින් පළවෙනි පාඩම ඉගෙන ගන්න ඕන අනිත්‍යතාව. මේ කෙස්ලොම් නියදත් ආදී දේවල් මේ වෙනස් වෙන ආකාරය තුලින් දෙතිස් ගුණ කොට්ඨාස පිළිබඳව සිහිපත් කිරීම තුළින් කෙනෙකුට හිතා ගන්න පුළුවන් අන්න අර ඇතිවීම නැතිවීම දෙක දකින්නවා. ප්‍රඥාව එිනුත් දියුණු වෙනවා. එතකොට ඒ තමන්ගේ ශාරීරිය වගේම තමන් ඇසුරු කරන අය නැති ඇතිවීම නැතිවීම මේ මරණයෙන් වෙන්වීම තව වස්තු හානිය ආදී හැම එකක් තුළින්ම අපි උත්සාහවත් වෙනවා නම් මේ හැම එකක්ම අපට ත්‍රිලක්ෂණය පෙන්නුම් කරන සාධකයි කියලා. මේ හැම එකක්ම හැම සිදුවීමක් තුළින්ම අපි දකින්න ඕන බුදු පියාණන් වහන්සේ වදාළ මේ ත්‍රිලක්ෂණය. ලකුණු තුනක් කියලා කිව්වේ මේක ලෝකේ හැමතැනම දකින්න ලැබෙන නිසායි. නමුත් අපිට නොපෙනෙන්නේ ප්‍රඥා ආයස නැති නිසායි. ප්‍රඥා ආයස දිනු වෙන්න කෙනෙකුට පෙනෙන්න පටන් ගන්නවා ජීවිතයේ යථා තත්ත්වය, ශරීරයේ යථා තත්ත්වය. එහෙම පෙනුන අවස්ථාවේදී තමයි ඔන්න අර නික්ඛම්මයට කෙනෙක් නැඹුරු වෙන්නේ. එහෙම නික්ඛම්මයට නැඹුරු වෙන්නේ මොකද? බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන ගිහි ජීවිත, ගිහියාගේ ජීවිතය පිළිබඳව යථා තත්ත්වය. මේක කෙලෙස් රජසට, කෙලෙස් දූවිල්ලට මාර්ගයක් වගේ. ඒ වෙනුවට නියම පැවිදි ජීවිතය බලනවා නම් විවෘත අවකාශයක් වගේ ගුණධර්ම පිරීමට. අන්න ඒක කල්පනා කරලයි කෙනෙක් ගිහි ජීවිතය අතහැරලා නික්ඛම්මයට නැඹුරු වෙන්නේ. කොයි හැටියට නමුත් අවසානයේ අපි බලාපොරොත්තු වෙන්න අන්න අර කියාපු මේ ජීවිතය තුළ සංසාරය තුළ බලපවත්වන අනිත්‍යතාව. ඒ අනිත්‍යතාව නිසාම අපට ඒවා ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවා, ඒවායින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒක දුකක් වෙනවා. ඒ දුක්ඛ ස්වභාවය. එසේනම් මේ මම මාගේ කියලා ගැන්මක් ඇති කරගන්න හැකියාවක් නැහැ. අන්නේ ත්‍රිලක්ෂණයේ ඒ අවස්ථාවල් වල තමන්ට ඉදිරිපත් වෙන කාරණා තුලින් ප්‍රත්‍යක්ෂ කර ගන්නවා නම් ඒක අර බුදු පියාණන් වහන්සේගේ ත්‍රිලක්ෂණය හඳුනා ගැනීමේ ප්‍රයත්නයක් බවට පත් වෙනවා. ඒකට භාවනාව කියලා එක දැනකට වෙලා කරන භාවනාව පමණක් නෙවෙයි දිනදා ජීවිතයේ තුනත් අවස්ථා දකින්න ලැබෙන දේවල් තමන්ගේ ශාරීරිය පිළිබඳවත් අනිත් අයගේ ශාරීරිය පිළිබඳවත් ඒවා දැන් මේ කාලේ කියන්නේ ඒකට අධ්‍යයනය කරනවා කියලා. ඒ විදිහට ඒ අධ්‍යයනය කිරීමක් නැතත් තමන් මේ දකින්න දෙයින් තුලින් යමක් වටහා ගන්න ඕන. ඒ අර මේ ලක්ෂණ හඳුනා ගන්න ඕන. එතකොට මේ ත්‍රිලක්ෂණය හඳුනා ගැනීම තුලින් යම් කෙනෙක් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සාංශාරික තත්වය ගැන කලකිරීමක් ඇති වෙනවා. අපි කලකිරීම කියන වචනයට බොහොම බයයි, අකමැති. නමුත් ඒක ස්වාභාවිකයි. මේ දුකෙන් මිදීමට නම් දුක පිළිබඳ ඒ තත්වය හරියට වටහාගෙන ඒ ගැන කලකිරිලා ඒ ගැන එපාකමක් ඇති කර ගන්න ඕනේ. ඒ එපාකම තුලින් තමයි ඊට වඩා ඉහළට අපට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ නිබ්බිදා කියලා කියන සසර කල කිරීම මෝරා යාමෙන් තමයි කෙනෙක්ගේ සියලු සැප සම්පත් අර කියාපු දැන් අතීතයේ ඒ රජවරු රජකම් මත හැරලා ගියා, සිටුවරු සිටුකම් මත හැරලා ගියා, ඒ රජ බිසෝවරුන් කුමාරිකාවන් මේ විදිහට එනෙක් කම්යට නැඹුරුනේ සාමාන්‍ය ලෝකයේ සැප හැටියට කියනවට වඩා මේ ඊට වඩා උසස් සැපයක් තිබෙන බව, ඒක කාමසුඛයට වඩා නිර්ආමිෂ ප්‍රීතියක් නෙක් කමිය තුලින් නෙලා ගන්න පුළුවන් නිසා ඊටත් වඩා නිර්ආමිෂ තරාපීති කියලා කියන ඊටත් වඩා ඉහළ සැපය තමයි ලෝකෝත්තර වශයෙන් මේ නිර්වාණ අවබෝධය තුලින් කෙනෙක් ඵල සමාපත්තිය ආදීදී විඳින්නේ. අන්න ඒක නිසා මේ පින්නතුන් කල්පනා කරන්න ඕන. ඒ දැන් මේ අවස්ථාවෙත් හොඳ ආදර්ශයක් මේ පින්නතුන් ලෝකයාට දෙනවා. අයිය තම තමන්ගේ විවිධ ගිහි ජීවිතවල සැප මට්ටම් තාවකාලිකව හරි අතහැරලා මේ ස්ථානෙට පැමිණලා මේ වටිනා ශීලයක් අධිෂ්ඨාන කරගෙන ඒ අනුව අනිත් අය දෙන ආහාරයෙන් යැපෙමින් නෙක්ඛම්මයට ලං වෙමින් රහතන් වහන්සේලාගේ ජීවිතේට ආදර්ශයෙන් අනුව අද වටිනා දවසක් ගත කළ මේ උසස් සීලයට සමාදන් වුණු පින්වතුන්. ඉතින් ඒ වගේම මේ බුදු පියාණන් වහන්සේගේ වචනේ බුදුරජාණන් වහන්සේ මේ ඉන්න තැනින්මයි අපට මේ ගමන ආරම්භ කරන්න ප්‍රකාශ කළේ. ඒක නිසා ඒ ගිහි ජීවිතයේ අඩුපාඩුකම් මේ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් සකස් කරගනිමින් අර බුදු පියාණන් වහන්සේ ඊට වඩා ඉහළින් පෙන්වු ඉලක්කයන් මේවා ඈත හැටියටම හිතන්නේ නැතුව තමන් උත්සාහවත් වෙනවා නම් අර කියාපු සද්ධා සීල ත්‍යාග පඤ්ඤා කියලා ගුණධර්ම දිනුව තුලින්ම අවසානයේ ක්‍රමක්‍රමයෙන් අර ධර්මයේ ගැඹුරු පක්ෂයට නැඹුරු වෙලා ඊළඟට විදර්ශනා ඥාන මතු කරගෙන තමන් තුලින්ම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවිදයෙන් අපි කවුරුත් බලාපොරොත්තු වෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින්වත් නිදුතු මහා මහණිවන් ලබා ගැනීමට තමන්ට ශක්තිය මෙන්න මේ දේශනාව තුලින් ලබා ගන්න මේ පින්නතුන් උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඒ පැස් කරගත්තු මේ ධර්මාශ්‍රමණය තුලිනුත් මේ ආදී දවසේ පුරාගත්තු මේ සීලාදී වුණු ධර්මවල ශක්තිය තුලිනුත් මේ පින්නතුන්ට ඒ උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේම මේ විශ්වයේ යම් තාක් අවීචේ සිට අකනිටා දක්වා ධර්මදේශනාමය ධර්මශ්‍රවණමය කුසලයේ අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන සත්වයින් නැතොත් ඒ අනුමෝදන් වීම තුලින් ඒවුන් හැම දිනෙකම තම තමන්ට අභිමත ඒ තමන් බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඉත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා උච්ඡන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන්තරං දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භය දුක්ඛප්පත්තාදී ශෝකා වන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භය ශෝකප්පත්තාදී ශෝකා වන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භය ශෝකප්පත්තාදී ශෝකා වන්තු සබ්බේ විපානිනෝ මිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවින්පාන පත්‍තියා මිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවින්පාන පත්‍තියා මිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සමාගමෝ හෝතු යාවින්පාන පත්‍තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ නිනාසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සංගාම් භාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
පින්නතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.